තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි.
කොහොමද වහන්සේට?
හොඳින් ඉන්නවා. දැන් නම් වැස්සත් පායලා.
සාදු සාදු සාදු. පූජනීය වන්දනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ධම්මජීව ස්වාමීන් වහන්සේ සහ ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයන් අවසරයි සියලුම දෙනාට තෙරුවන් සරණයි. එහෙමනම් අදත් අපි මේ රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහන් සුද්ධ කිරීමේ සහ ධර්මදේශනා වැඩසටහනටයි. ප්‍රථමයෙන් යෙදී ඇත්තේ කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහන. එම නිසා කමඨහන් සුද්ධ කිරීමේ වැඩසටහනෙන් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය අතිපූජ්‍ය ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ගෞරවපූර්වකව ආරාධනා කරමි. සාදු සාදු සාදු. එහෙමනම් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවසරයි. පළවෙනි වාර්තාව. ගෞරවනීය ස්වාමීන් වහන්ස, පර්යංක භාවනාවේ අත්දැකීම් ඉදිරිපත් කිරීමට අවසරයි. ආශ්වාස ප්‍රශ්වාස 4-5 හුස්ම සිහින් වී ගියා. ඉන්පසු සිත හිස්තැනකට ගියා. වරින් වර ශබ්ද ඇසීම්ද සිත පිට යාමද සිදු වුණා. එවිට නැවත මූල කර්මස්ථානයට ඇවිත් ආනාපානයට සිත යොමු කළා. ඉන්පසු නැවත සිත හිස්තැනකට යාම සිදු වුණා. මෙසේ පැයක් පර්යංකේ ගත කළා. මෙයට සුදුසු උපදෙසක් ලැබේවා. ඔබ වහන්සේට තුනුරුවන් සරණයි. සාදු සාදු සාදු.
තව ඉස්සරහට යනකොට පළවෙනි හුස්මෙන්ම ඒ හුස්මේ අවසානයේ තියෙන ස්තන දකින්න පුළුවන්. ඒක තමයි කිට්ටු කරන ඉන්නේ. එතකොට ආස්වාස් ප්‍රස්වාසයේ ගෙවි යෑම නෙවෙයි දන්නේ. ආස්වාසයේ ගෙවි යෑම දකින්න හිස්තනක්. ප්‍රස්වාසයේ ගෙවි යෑම දකින්න හිස්තනක්. ඉතින් දැන් මම හිතනවා ඒකට තරම් සුදුසු මානසිකත්වයක් තියෙනවා කියලා. ඒකට තරම් සුදුසු සූදානම් ශරීරයක් තියෙනවා කියලා. අනේ එදාට තේරෙයි. බැලුවොත් පේනවා. දැන් පේන්නේ හුස්මේ ගෙවි යෑම. දැන් අපි යන්න හදන්නේ ආශ්වාසයේ ගෙවි යෑම, ප්‍රශ්වාසයේ ගෙවි යෑම. ඒකිනුත් ප්‍රශ්වාසයේ ගෙවි යෑම තමයි ගොඩාක් උග දෙනකොට ප්‍රකට වෙන්නේ. නිකන් පොඩි අත්තුද දෝවක් අත්තලකට කියන්නේ. අන්න ඒක දක්නාසුලුව බැලුවොත් බලන දේ තියෙන්නේ ගෙවි යෑමක් මිස පැවැත්මක් නෙවෙයි කියන එක ආශ්වාසයේ ප්‍රශ්වාසයේ හරහා දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඊළඟ ප්‍රශ්නය. පින්වත් ස්වාමීන් වහන්ස, සක්මන දෙපයේ සංවේදනා බලමින් සක්මන් කළමි. විලුඹ ප්‍රථමයෙන් ඔසවන බව හා ප්‍රථමයෙන් තබන බව වැටහුණි. ලේ වකයේ ප්‍රදේශය හා ඇඟිලි හා පාදයේ අතර ප්‍රදේශය නොදැනිනි. විලුඹට ශරීර බර වැඩිපුර දැනුනි. සිසිල් ගතිය හා තද ගතියක් දැනුනි. රළු බවක් වැටහුණි. සක්මනේදී වාර දෙකක් පමණ විසි වී ගියේය. නැවත සක්මන් කළා. පර්යංකය. නාසය අගට හිත යොමුකොට ආශ්වාස ප්‍රශ්වාස බලන විට සිතුවිලි ගලා ආවේය. කල්පනාවටද වැටුනි. නාසය අග ප්‍රදේශයේ හුස්ම රැල්ල ගැටුනි. උඩුකය කිහිප විටක් ඉදිරියට නැමුනි. නින්ද ගොස් නොතිබිනි. සතිමත් බව ඉදිරියට පවත්වාගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
යර මුලින් ලියලා තියෙන විදිහට විලුඹෙන් පටන් අරගෙන විලුඹෙන් හමාර වෙන්නේ තැනි පොළොව යනකොට තමයි. නමුත් අපි ඒක දියුණු පවුණු කරගන්න කන්දක් නගිනකොට විලුඹෙන් නෙවෙයි පටන් අරගන්නේ, සමහරට ඇඟිලි වලින්. පල්ලමක් බහිනකොටත් වෙනස් ස්වරූපයක් තියෙන්නේ. වංගුවක් හැරෙනකොටත් එහෙමයි. ඉතින් අපි පටන් අර ගන්නකොට තැනි පොළවේ වංගු නැතුව සක්මන් මළුව කියලා එකක් හදාන වැඩ කරන ගියාට ඔතෙන්ට යනකම් ගිය කෙනා සූදානම් වෙන්න ඕනේ. සක්මන් සම්ප්‍රදාන කුල සක්මන් මළුවෙන් පිට කන්දක් නගිනකොට පල්ලමක් බහිනකොට අර දැනීම පොඩ්ඩක් හරි කිට්ටු කර ගන්න බැරිද කියලා. එතකොට තේරෙනවා ඇවිදින හැම වෙලාවකම සක්මනක් වෙනවා. එතකොට අපි ඒක එදිනෙදා වැඩ සක්මන් කිරීම මේ සතියෙන් කිරීම කියන මාතෘකාවටත් වැටෙනවා. එතකොට තනි පොළවේ සක්මන් මළුවක සක්මන් කරනකොට වෙන්දට වැඩිය විශේෂත්වයක් දැනෙනවා. ඇයි මේ බුදුහාමුදුරු අපිට තනි පොළවක් හදලා දුන්නේ? පුරුදු වෙන්න. ඇයි අපිට වංගු නැති පොළවක් හදාගන්න කිය පුරුදු වෙන්න? නාන්තේ ටික පුරුදු වුණාට පස්සේ ඒකටම සීමා විය යුතු නැහැ. ඉතින් ආරම්භයේදී නම් හැබැයි තින් තනි පොළව වැලි පොළව හොඳයි. වංගු නැති පොළව හොඳයි කියලා කියනවා. නමුත් මේ වගේ කමටහන් අහන කෙනෙකුට කියන්න පුළුවන්. අනිකුත් වැඩවලදීත් ඒ විදිහට කරන්න. ඒ වගේම ඉස්සල්ලා මම මතක් කරා වගේ හුස්මේ තැම්පත් වීම, නිින්දට යෑම වගේ දේවල් ක්ෂණ මාත්‍ර වශයෙන් හැම හුස්ම දෙකක් අතරම සිද්ධ වෙනවා. දැන් ඔය දකින්නේ කැටිති වශයෙන්, ඍති වශයෙන්, පදාස වශයෙන්, කලාප වශයෙන්නේ. අන්නර ක්ෂණ මාත්‍ර වශයෙන් සිටින එක බලන්න යන එක තමයි මනසේ තියෙන තීක්ෂණ භාවය, ධම්ම විචය නැත්තම් මීමන්සාව. ඉතින් අන්න ඒකටත් දැන් කාල වේලා ඇවිල්ලා තියෙනවා කියලා තමයි හිතෙන්නේ. උත්සාහ කරලා බලන්න. හුස්මක් එක හුස්මක් පාස ওই චක්‍ර කරකැවෙනවා. දැන් හුස්ම රැලිස පාස කීපයක් වාස කරකැන එකත් ලොකු දිනුවක්. මොකද එහෙමවත් දකින්න නැති බලන්න නැති විශාල පිටසක් ඉන්නවනේ හුස්ම දැකලම නැතුව මැරෙන කට්ටිය. ඒ අනුව බලන ලොකු දිනුවක්. නමුත් තීගාවර සියුම් තැන්ට ගෙනියන්නයි මේ කමටාන සුද්ධ කරන්නේ. ඒ වෙනුව කටයුතු කරන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වතාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව ආරම්භ කර ටික වේලාවකින් සක්මන નિરાයාසයෙන් සිදුවනු දැනේ. හිස් නිශ්චල බවකි. එම හිස් බවද සීමා මායිම් නැතිසේ පැතුරුනි. අරමුණු නොමැති හිස් බව තුල සැහැල්ලුවෙන් පැයක පමණ කාලයක් සක්මන සිදු වී තිබුණි. පර්යංකේට වාඩි වී හුස්ම බැලුවද හුස්ම නොදැනුනි. කයට සිත යොමු විය. කයද බොඳ වී ගොස් හාත්පස පැතුරුනි. නිශ්චල හිස් බවක් ඇති විය. අරමුණු පැමිණියද ඒවා එලෙසම බොඳ වී ගියේය. සිත නිශ්චලව සංසුන්ව පැවතුනි. මෙය සියල්ල සතිමත්ව සිදු විය. සාමාන්‍ය ජීවිතයේද අරමුණු ඔස්සේ දිවීම බොහෝ දුරට අඩු වී ඇත. එතන ඒ වැඩේ සමග සිත රැඳී සිටීමට කැමතිය. සිත පිට ගියද වැඩි දුර නොයා ආපසු වෙයි. කොයි දෙයක් දෙසත් මධ්‍යස්ථව බැලීමට වැඩි නැඹුරුවක් ඇත. ඝර්ෂණය අඩු නිශ්චල සැහැල්ලු බව අත්දකි. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාවේ ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
ඔය අරමුණු වල තැම්පත් වීම, අරමුණු වල කිවි යෑම විවේකයක්, විශ්‍රාමයක් ලැබලා දෙනවා. ගෙවුනට පස්සේ තියෙන හිස්තන බලන්නටම නැත්නම් හිස්තන දන්නේ නැහැ කියලා දකින්නම හිතන අහුවෙන්නේ නැහැ කියලා වාක්‍යයක් ලියවිලා තිබුණේ. අන්න ඒක බලන සුරු ගියා නම් ඔයටත් වැඩිය සම්මා දිට්ඨිය හොඳයි. එතකොට ඔය කියන හිස්තන හැම කරදරයක් අස්සෙම තියෙනවා. හැම ද්විතීයි අරමුණක් වලම තියෙනවා. ඒ නිසා දැනෙන්නේ නැති කොටස් ටික, දැනෙන්නේ නැති එක දන්න එක තමයි ලොකුම විපස්සනාව. ලොකුම සතිය නැත්නම් අසතිය තමයි සතියේ මුදුන්පෙට්ට. ඒසයි අසතිය ගැන තරහා හිතකින් නැතුව සුහද හිතකින් විනෝදාංශයක් කරන විදියට වගේ හොරා පොලිස් කරන්න වගේ බලන් උත්සාහ කිරුවොත් Taman තුල මෙතෙක්කල් හැංගිලා තිබුණු සියල්ලමත්, ඒ වගේ මානවයා තමන්ගේ හංගගෙන ඉන්න සියල්ලමත් දැක් ගන්න පුළුවන්. එහෙනම් නොදැනීම දකින්න. අන්නේ නොදැනී යන තැන් අකරතැබ්බයක්, අසතියක්, පෙරකල පවක්, සීල කැඩීමක් කියලා හිතන්නේ නැතුව දැන් ඒ ටික බලන්ඩයි ඔය ආරාධනාව තියෙන එක බලන්න ගියොත් ආයේ වෙනමම කියලා නිවනක් අවශ්‍ය කරන්නේ නැහැ. ඔය හැම අත්තරද්දක් තුළම, හැම නොදැනීමක් තුළම පුදුම දැනීමක් තියෙනවා. එකෝම අතගාගෙන තමයි ජීවිතේ භවයේ ගත කරන්නේ. අපි මේ දන්න දේවල් වලට යෑම තමයි මේ අධ්‍යාපනයේ කියන හරුපේ. බුදුජානනාංශය අපිට දෙන්නේ දන්න දේ තුල විශාල වශයෙන් තියෙන නොදැනීම. දැන් මේක න පොඩ්ඩක් ලියලා තියෙනවා. අන්න ඒකට විශේෂ වෙලා යන්න, ඒක සම්මාදිට්ඨිය කියලා හිතාගන්න කියලා කියමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ කමඨාන් වාර්තාව. කමඨහන් වාර්තාව. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාව මම මෙතන ලෙස පටන්න අතර අධ්‍යක්ීම් වචන කිරීමට බැලූ විට ලද අධ්‍යක්ීම් මැකුණු නිහඬ බවක නතර වේ. පරයංක භාවනාව අරඹා ටිකෙන් බෙල්ල ඉදිරියට කඩා වැටේ. එදිනෙදා සතිමත් බව ඈත්ව වරින් වර ඇසෙන මිමිනීමකි. වරක් ජීවිතයට අනතුරක් කර ගැනීමට අදාළ සිතුවිලි නැගෙන බව හෙළි කළ විට දිගටම සක්මනේ හා පර්යංකයේ යෙදෙන්නට ලොකු ස්වාමීන් වහන්සේ දුන් උපදෙස් අනුව දිගටම කටයුතු කළ අතර දැන් ඒ සිතුවිලි තව තවත් ඈත්ව වරින් වර යයි. ඊට අදාළව දැනෙන ස්වභාවයේ මෙන්ම අනෙකුත් අත්දැකීම් නම් කිරීම නැතිනම් වචනයට හැරවීම වෙහෙසකි. ඒ දේ හෙළි කිරීමට ඒ දැනෙන වෙහෙස නිසා මන්දෝත්සාහී බවක් ඇති වුවද හෙළි කළ යුතුයි අදිටනින් වචන කෙරුණි. කැඩි කැඩි යන අගක් මුලක් නැති බවකි. බොහෝ විට ඒ දේවල යෙදෙන්නේ පැහැදිලි අරමුණක් නැතිව අර්ථ ශූන්‍ය වග දැනි දැනීය. එපා වීමද වරින් වර එන යන අමුත්‍යකි. ස්වාමීන් වහන්ස උපදෙස් ලබා දෙන සීක්වා තිරුවන් සරණයි. සාදු සාදු සාදු.
මේක තමයි අනත්ත ලක්ෂණේ පේන තුච්ඡතෝ රිත්තතෝ ශුඤ්ඤතෝ පරතෝ අනත්තතෝ කියලා කාරණා පහේ සංග්‍රහ කරලා තියෙන්නේ. ඉතින් ඕක වෙනකොට කාටවත් කියලා දෙන්න එපා වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේටත් හිතුනේ මේ පුතත්ජනයට මෙච්චර ධර්මල්ලංගේ ප්‍රශ්න තියෙද්දි, ගෙදරදොර ප්‍රශ්න තියෙද්දි, ඊසායිල් යුද්ධ තියෙද්දි මොන අනත්තතා ශුඤ්ඤතාද? ඉතින් ඒ නිසා මන්දෝත්සාහය වුණා. ඒතර සාම්පති බ්‍රහ්මරාජයාගේ ඉල්ලීමට ඔන්නේ කමන්නේ දන්න කෙනෙක් මේක දැනගනිනේ. ඇස්සැත්තෝ අත්රූප දකින්නේ කියලා ඉති කරපේක නිසා තමයි අපි මේ අවුරුදු 2600 ඊට පස්සේ මේ රට රාජ්‍යවල දේශදීන් තාන්තරවල ඉඳගෙන ඔය කියන්න බැරි දෙයක් කියන්නේ කියන හැම දෙයක්ම ගුණහරපයක් කියලා හිතන්නකෝ. නම් කරන ලද හැම දෙයක්ම කෙලේශයක්. කරන ලද හැම දෙයක්ම සංස්කාරයක්. ඒසයි නොකිරීම තුල ඔක්කොම තියෙනවා කියන එක දැනනකොට මාය අපේ මන්දෝත්සාහය කරනවා. කරන කෙනත් නිති වටනවා. පාලු කරනවා. මුස්පේන්තු කරනවා. වක්කාර ජනක කරනවා. ආශාත්මක ලක්ෂණ පහල කරනවා. මැරෙන්න හොඳයි කියලා හිතෙනවා. ඒකනේ පුන්න ස්වාමීන් වහන්සේ කිව්වේ මේ කොච්චර දෝ යෝගාවචරෝ මැරෙන්න හදනකොට කවුරු හරි ඇවිල්ලා මරනවා නම් ඒකත් ලොකු ලාභයක් කියලා. හරියට නිකන් කටපාඩම් කරලා දීලා වගේනේ උත්තරේ දුන්නේ. ඉතින් ඕක උනේ නැත්නම් භාවනාවක් වෙලා නැහැ. ඉතින් ඌට නාස්තික නැස්චාර්ථ අනාත්ම කියන වචන වලින් ඇත්ත කතා බුදුචාන්නාථේ දොස් කිව්වා. දැන් තමන්ට දොස් කියා ගන්නවා. ඒකින් කමටාන් වාත්තක් කොමාරි ලියුණානේ හොඳයිනේ. ඉතින් එනිසා එහෙම අනික් ලියා ගන්න බැරි අයටත් මේක ආදර්ශයක් කරගෙන කියන හැම දෙයක්ම කුණුහරපයක් ප්‍රකාශ කරන්න පුළුවන් කිසිම දෙයක් සදාකාලිකතාවෝ නෙවෙයි කියලා කියනවා. ඒ වුණත් මේ තුලේ මොනවදෝ කියවෙනවා. ඒ කියවීමෙන් පසුගිය අවුරුදු 20-30 තුල මම විශාල වශයෙන් වර්ධනයක් දකිනවා. ඒක මේ උදේ පාන්දර නැගිටගෙන මේ කටයුතු වලට සහයෝගය දෙන්නේ මෙහෙම ඉන්න අයට ධෛර්යයක් දීලා එළවලා කතා කරවලා ඒක ලියන්න කියන්න බෑ භාවනා කරන්න බෑ මට මේ කම්මැලි පහ කණ්ඩ හිතෙනවා කියන කට්ටියට ඕක ආර්ය පරිශ්‍රණේ කාංශයක් නැත්තම් ඕකට කියන්නේ ඕටිස්ටික් රේන්ජ් සිම්ටම්ස් කියලා. ඊට හරි බයයි සයිකියාට්‍රිස්ලා හරිම බයයි. ඒ වගේ මානසික දුර්වලකම් තියෙන කට්ටියට වහ කනවා වගේම තමයි. ඉතින් ඒ නිසා මේ වැඩේ කරන්න පුදුම පෞරුෂත්වයක් සිංහ සෙයියාවක් අවශ්‍යයි. ඉතින් ඒක ඇති කර ගන්න ඇති වෙනවා. දැන් ඒකට තමයි සූදානම. ඔබ දිගට කරලා බලන්නකො මොකද වෙන්නේ කියලා. සාක්‍ය සිංහ වෙන එක තමයි වෙන්නේ. දිගට කරන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. නිරෝෂ් පුතා මට ලැබිලා තියෙන වාර්තා නම් එපමණයි.
එහෙමයි පරි මහත්තයා. එහෙමනම් අපි සභාවට අවස්ථාව ලබා දෙමු. අපිට තුළු වෙලාවක් තිබෙන නිසා කාලේ ප්‍රශ්නයක් තියෙනවා නම් ලොකු ස්වාමීන් වහන්සේට අත උසලා අපිට දැනුම් දෙන්න අපි ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් නිලුකා ඔයාලට පුළුවන් දැන් අන්මියුට් කරන්න.
තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්සේ. අවසරයි ඔබ වහන්සේකින් මේ අර දැන් ඔබ වහන්සේ කිව්වා මේ ඕනම කරදරයක තමයි හිස්තන හොඳට දකින්න පුළුවන් කියලා. ඒකට මට අත්දැකීම් කිහිපයක් තියෙනවා. ඒක සත්‍යයක් කියලා මං අත්දැකීමෙන් දැකපු නිසා ඒක ඉදිරිපත් කරන්න හිතුණා. මේ මගේ මල්ලි නැති වෙලා කියන පණිවිඩය මුලින්ම මම අහනකොට මේ මට ඒ බ්ලැන්ක් එකට තමයි මුලින්ම ගියේ හිත. ගිහිල්ලා තමයි අර ඊට පස්සේ ගොඩක් හැබැයි ගොඩක් වෙලා ඒක තියෙනවා. මේ තිබිලා තමයි අර සිතුවිලි පහළ වෙලා හරි හිතල පහළ කරගෙන හරි තමයි ඒ දුක ගන්න පුළුවන් වුනේ. එක මගේ අක්කගේ මහත්තයා නැතුණා ගිය අවුරුද්දේ ඒ පණිවිඩයේ හිච්ච වෙලාවෙත් ඒ බ්ලැන්ක් එකට තමයි යන්නේ හිත. ගිහිල්ලා තමයි මේ ආපහු අර අතීත තොරතුරු කල්පනා කරලා තමයි මේ මැරුණා නේද කියලා දුක ගන්න පුළුවන් වුනේ. ඉතින් අර ඒක මේ ඒක මං හිතල කරානේ මේ ඒක ඉබේම වෙනවා. ඒක සත්‍යයි එහෙමයි වෙනවා මේ සතිය පුරුදු කරද්දි කියලා කියන්න තමයි මම මේ කතා කරේ. ගොඩාක් පින් මේ අවස්ථාව ලබා දුන්නේ.
ඒක තමයි අපිට දැනෙන දේ. ඒක වහන්න තමයි මේ මරණය පවත්වලා මිනි පෙට්ටියක් ගෙනල්ලා බෙර ගහගෙන නටන්නේ. ඔය හිස්තන බල බල ඉන්නපාව විජහට මරණයට සූදානම් වෙනවා. අත් දවසේ දාන්න සූදානම් වෙනවා. තුන් මාසේ දාන්න සූදානම් වෙනවා කියලා අපේ ලං කල්චර් එකක් තියෙනවා. දැන් අන්තිමට කල්චර් එක ඉතුරුලා තියෙනවා. අර ඇති වෙන හිස්තන තමයි කෙනෙක්ගේ මරණය කියලා කියන්නේ. තමන්ගේ මරණ ඒකනේ කපුටෙක් කපුරු තට්ටක් දැක්කම කෑ ගහන්නේ. කානපනේක ඔක්කොම නතර කරලා ඌට හිතේ පෙ හිතන්නවත් බෑ. මොදු සදාකාලිකව ඉන්නේ හිතන්නේ. ඉතින් කපුරු තට්ටක් දකින්නකොට යුද්ධ පෙරළි. ඒ වගේම මෙල්බන් වල ඉන්නකොට මේ මහත්තයා මේ ළඟදිත් මට පොතක් කියවලා තිබුණා. බොහොම අමාරුයි වැඩමුළුවකට ආවා. භාවනා කරන්න කෙනෙක් නෙවෙයි. හරියට ලොකුවට පොත් ලියනවා. ඉතින් එහෙම කර කර ඉඳද්දී මේ හදිස්සිය මට ඇලිගා දවස් තුනක් ඉන්නම් කියලා හිතා නායක කොහොම ඉන්න බෑ ස්වාමීන් වහන්සේ. අම්පාර පැත්තේ අපේ හාමුදුරු කෙනෙක් මරලානේ. ඉතින් කොහොමද ස්වාමීන් භාවනා කරන්නේ? මට පුදුමාකාර මේ පරාජිත හැඟීමක්. අපේ ලංකාවේ තාමුරු කෙනෙකුට ඉන්න බැරිද කියලා ඒ නිසා මම අද ගෙදර යනවා කියලා. මොකද මහත්තයා ගෙදර ගියාට පණ එනවද කියලා හාමුදුරන්ට. අන්තිම කොහොම එකක් වෙලා තියෙන බව දන්නවද කියලා. මොනවත් කරගන්න බෑ ස්වාමීන් වහන්සේ. මම හිතුවා ගෙදර ඵලය ඒක වෙනම දෙයක්. මේ හිස්තැන එනකොට fear of freedom, fear of unknown කියලා විශාල මේ විශාල තීරයක් තියෙනවා. එරික් ෆ්‍රොම්ගේ පොත් ලියවිලා තියෙනවා. ඥානানন্দ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඒ ජීවිතයේ තියෙන ඒ ඇබරේෂන් එක නැත්තම් අපේ තියෙන ඝර්ෂණය අපේ තියෙන භවයේ දකින්නකොට අමුතු රෙසිස්ටන්ස් එකක් එනවා. ඒ වුණොට බීඩියක් බොන්න හිතෙනවා. කයිවරුවක් ගන්න හිතෙනවා. චූවිංගම්යක් කන්න හදිනවා. බොන්න හිතෙනවා. ගෑනු පස්සේ යන්න හිතෙනවා. සූදු ගෙලින්න හිතෙනවා. මොකද අර එන පාළුව මහා මුස්පෙන්තුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් ඒ වචනම කියලා බයින අනික් අය මෙන්න මේ මුස්පෙන්තුව තමයි ඉස්මතු කරලා දෙන්න හදන්නේ කියලා. ඉතින් ඒක නිසා අපිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න ඕනේ. ඒ පාළුව කවුරු මැරුණත් වෙනවා. හැබැයි අර මගේ කෙනා මැරුණොත් මගේ කොටසක් මැරෙනවානේ. ලෝකෙ මිනිස්සු මැරුණාට දිනවෙන පත්‍රේ මරණ දැන්වීම කියවන්නකො ඔය පාළුවේ ඉන්නේ නැහැ. එතනින් ගියාම දෙමළ භාෂාවෙන් තියෙන පත්‍රයක මරණ දැන්වීමක් කියවන්නකො කියවන්න බෑනේ. එන්නේ නැහැ. මේ මගේ මම මගේ ආත්මය කරගත්ත දෙයක් බැලච්චාම මගේ කොටහක් මැරෙනවා. ජැබ් විශාලට මරණාධාර සමිතියකට කතා කරලා මරණ දැන්වීම් ගහලා මිනි පෙට්ටියක් ගෙනල්ලා මිනිහට රෝස වතුර ඉහෙලා නානා ප්‍රකාර දේවල් කරනවා. අර හිස්තන නැවත නැවත එන එක වළක්වා ගන්න. ඉතින් ඒකට තමයි අපේ නෑදෑයෝ කියන මේ යමපල්ලෝ යාළුවෝ කියන නමපල්ලෝ වට කරලා මේ මලගෙදෙට ඇවිල්ලා මූණ අට කරගෙන ගෙදර ගිහිල්ලා හොඳට බොනවා නැත්තම් කනවා. මල ගෙදර ආපුවාම අට කරගෙන ඉන්නවා. ඉතින් ඔය කෝලම් දකින්නකොට තමයි මට හිතෙනවා පැවිදි වුණොත් හොඳයි කියලා. හැබැයි පැවිද්දොත් ඔය කෝලම්ම කරනවා. පැවිද්දන්න තමයි කවුරු හරි මැච්චම ලාභ. ඉතින් ඒ නිසා මැරිච්ච අවයි. ඔයි කියන්නේ මම මැරෙන්නේ නැහැ කියන අදහසනේ. ඒ නිසා ඒන පාළු ගතිය හැමදාම ඉන්නවා නම් මරණානුස්සතිය අමරණීය වෙනවයි කියලා බුදුජානසෙ කෙටි ෆෝමියුලා කප්පෙන්ලා තියෙනවා. නාහම්බික්කවේ අඤ්ඤං ඒක ධම්මං සම්මුපස්සාමි යදිදං මරණානුස්සති අමතෝ ගදං අමත පරියෝසාන. මේ මරණේ තියෙන හිස්තැනම කවුරු හරි මැරෙනකොට හිස්තැනම නැවත නැවත සිහිපත් කරනවා නම් අපි අමරණීය වෙනවා. අමතෝ ගදං අමත පරියෝසාන. ඒ නිසා මරණය තුලින් තමයි අමරණීයත්වයට යන්න පුළුවන් වෙන්නේ. අනිත් ඇත්තෙක වේදාගෙන කණ්ඩ කියලා කියන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩාක් පින් පැහැදිලි කරලා දෙන්නට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. එහෙමනම් සුපේශලා මහත්මියට පුළුවන් ඊගව ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, නමස්කාර වේවා. ස්වාමීන් වහන්සේ, මම දැන් මාස 5ක විතර ඉඳලා මේ ත්‍රිගලේ නිසල්නෝනේට සම්බන්ධව භාවනා කරන්නේ. ස්වාමීන් වහන්සේ, මට ආනාපාන සතියේදී අර හුස්මට හිත පිටවා ගන්න ගොඩක් අපහසුයි. කියන්නේ එකතන කල්ලන්න අමාරුයි. ඊට කලින් අවුරුදු 3-4ක් තනියම භාවනා කරා. මට සම්පූර්ණ හුස්ම අර කියන්නේ ස්පියා ගත්තාම සම්පූර්ණ හුස්ම ටිකම එක ගුලියක් වගේ තමයි දැනෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේලාගෙන් කමටහන් ගනිද්දි කිව්වා මේ පිම්බීම හැකිලිම හරි බලන්න උත්සාහ කරන්න කියලා. නමුත් අර හුස්ම ගුලියටම එකක් විදියට තමයි දැනෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ.
ඔව්, ඒකට ඒක බලන්න හුස්ම බලන්න බැරි අපහසුතාවය. හුස්ම නොදැනීම තුල කවදාකවත් මාන්නයක් එන්නේ නැහෙනි. කවදාකවත් සක්කාය දිට්ඨිය වැඩෙන්නේ නැහෙනි. කවදාකවත් හිතලා ගන්න බෑනේ. ඒ නිසා බලන්න බෑ කියන එක දිහා බලන්න. ඒක තේරෙනවනේ. ඒකනේ මම කතා කරන්නේ. ආන් ඒක ඉස්සර වෙච්ච දවසට පිම්බීම හැකිලිමත් අත කැඩිච්ච මිනිහට කකුල් කැඩිච්ච මිනිහට කකුල් වාරුවක් වෙයි. නමුත් එහෙම නෙවෙයි මේක බෑ. ඔය හුස්ම දකින්නවා කියන ඔක්කොමලා ඔය මොකද්ද ඕකෙන් 100ට 1ක් 2ක් දැකලා තමයි කෑ ගහන්නේ. නොදැකීම තමයි සිද්ධ වෙන්නේ. ඉතින් තමයි අපි ගෙනියන්නේ බුදුහාමුදුරු දැකීම හරහා නොදැකීමට. සතිය හරහා අසතියට. මමය හරහා මමය නැත්තෙන්ද. විස්තර කරන්න පුළුවන් දේ හරහා විස්තර කරන්න බැරි දෙයට. සීමා මායිදාවල් තියෙන තැනක ඉඳලා සීමා මායිදාවල් නැත්තන. ඉතින් පටන් ගත්තාම ටිකක් අප්සෙට් තමයි. ඒ කියන්නේ ඒ තරම් නිවනට බයයි අපි. ඒ තරම් අපි සත්‍යයට බයයි. අපිට ඕනේ මේ ඉඳුරම් පිනවන්න පුළුවන් මොනවා හරි මේ මොනවා හරි හොල්මනක්. මේ හොල්මන තියෙන්නේ නොහොල්මනේ කියලා තේරෙන්නේ නැහැ. ඒ නොහොල්මන කරදරයක් කරගෙන තමයි මේ ජීවිතේ සංගීත සම්දර්ශන කරගෙන ඔය ඇඩ්වර්ටයිස්මන්ට් ගහගෙන රූප සම්ප්‍රදාය තරඟ පවත්වාගෙන මේ කෝලම. ඒ නිසා ඒකෙන් පටන් ගත්ත එක වඩා හොඳයි කියලා හිතලා ඒකට සූදානම් ශරීරින් යන්නකෝ මට දැනෙන්නේ නැහැ. ඒ නොදැනීම තුල කවදාකවත් සක්කාය දිට්ඨිය හදන්න බෑ. කවදාකවත් මාන්නකාරකමක් එන්නේ නැහැ. දැනිච්ච දවසේ පුදුම මාන්නකාරකමක් එනවා. ඔන්න කර්මස්ථානාචාර්ය කෙනෙක් වෙන්න හිතෙනවා. දන්නේ නැති ඕන කෙනෙක් එන්න මයි ළඟට මං කියලා දෙන්නම් ආනාපාන සතිය කරන හැටි කියලා ඔන්න ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. ඒක නිසා ඔය නොදැනීමේ තියෙන නිහතමානීකම අහිංසක ගතිය අරමිල් බැසුන් දායක විදිහට පාවිච්චි කරන්න කියලා කියන්න පුළුවන්.
එහෙම තෙස්සන සප්‍රමාණ
අනුකම්පාවෙන් කමටහන් වාතාවල පිළිතුරු ලබා දුන් ගෞරවනීය පූජනීය ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතන අතර ඔබ වහන්සේතුළු අප සියලු දෙනාට උතුම් වූ නිර්වාණ අවබෝධය කර ගැනීමට මේ සියලු පින් හේතු වාසනා වේවා එන ප්‍රාර්ථනාවෙන් අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වෙත්වා.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්තේ
සුවපත් වෙත්වා.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුවපත් වෙත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පච්ඡායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ අසමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිතං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුතං නමාමහං සාදු
සාදු සාදු සාදු
නිරෝෂ හරි අපි පටන් ගමු
සාදු 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 එහෙමනම් අද දවසේ වැඩසටහනේ දෙවනි භාගයේ ධර්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට පූජනීය වන්දනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත ගෞරවපූර්වකව මං ආරාධනා කරමි සාදු සාදු සාදු
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝච මෙත්තං භාවයති අපමානං පටිස්සතෝ තනු සංයෝජනං හොಂತಿ පසතෝ උපදික්ඛයන් ඒකම්පි චේම පාන මදුට්ට චිත්තෝ මෙතායති කුසලෝ තේන හෝති සබ්බේච පානේ මනසානුකම්පං පහූත මරියෝ පකරෝති පුඤ්ඤං යේසත් සන්දං පටවින් විජිත්වා රාජීසයෝ යජමානු පරියසා අස්සමේධං පුරිසමේධං සම්මාපාසං වාජපෙයං නිරග්ගලං මෙත්තස්ස චිත්තං සුභාවිතස්ස කලම්පිතේ නානුභවಂತಿ සෝලසින් චන්දප්පබාතාර ගණව සබ්බේ යෝචහಂತಿ න ඝාතේති නජිනාති න චාපයේ මෙත්තං සෝ සබ්බ භූතේසු වේරං තස්සන කේචතිති
සාදු සාදු සාදු
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් කිසි විදියක ප්‍රතිපදාව අපි තුල ක්‍රියාත්මක කිරීමක් සිද්ධ කරනවා භාවනාවක් සිද්ධ කරනවා මේ විදිහේ සීලයක් පිළිබඳ අදහසක් යම් කිසි දෙයක් අපේ තුර දරා ගන්න උත්සාහ ගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි කාලයක් පුරාවට මේ උත්සාහය මේ විදිහට කරන ප්‍රතිපදාව මොකක් සඳහාද හේතු වෙන්නේ මොන විදිහේ ඉලක්කයක් සඳහාද මේ කරන්නේ කියලා මතක් කර ගැනීම වටිනවා. එක්තරා විදිහක අපි තුල තියෙනවා යම් කිසි විදිහක අන්ධභාවයක් ඇස් අන්ධභාවයක් මේ විදිහේ නොපෙනෙන ගතියක් අවිද්‍යාවක් අපි තුල තියෙනවා. අනිත් පැත්තෙන් යම් කිසි පාපී ස්වභාවයක් අපි තුල තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව ක්‍රියාත්මක කරනවා නම් අන්න අපි තුල යම් කිසි අන්ධභාවය වෙනුවට ආලෝකයක් ඇස්පෙනීමක් ඇති කරගන්න උත්සාහ කරද්දීම අර පාපී ස්වභාවය වෙනුවට අන්න යම් කිසි විදියක පින් ඇති ස්වභාවයක් අර විදිහේ සුබ ස්වභාවයක් ඇති කරගන්න අපි උත්සාහ ගන්නවා. ඉතින් එන්නේ විදිහේ දෙපැත්තක් මේ ජීවිතය තුළ තියෙනවා. එක් පැත්තක් සංසාරේ දිහාවට පැවැත්ම දිහාවට අදිද්දි අනිත් පැත්ත නිවන දිහාවට නැවැත්ම දිහාවට අදිනවා. ඉතින් ඔන්න ඔය දෙපැත්තට හැම වෙලේම ඝට්ටනයක් දෙපසට ඇදීමක් අරගලයක් අපි තුල දකින්න පුළුවන්. එන කොහෙවත් නෙමේ අපේ හිත තුළම යම් කිසි දියක මේ දෙපැත්තට ඇදිල්ලක් පවතිනවා. එක් පැත්තකින් අර පාපී ස්වභාව අන්ධකාරයක් වැඩි වැඩියෙන් දියුණු කරන්න රජ කරන්න උත්සාහ ගද්දී අනිත් පැත්තෙන් මේ ප්‍රතිපදාව තුළින් භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීම තුළින් අපි යම් කිසි විදියක ආලෝකයක් ඒ වගේම අර කී විදිහේ පාපී ස්වභාවය දුරු කිරීමක් අපි තුල ඇති කරගන්න අපි උත්සාහ ගන්නවා. ඉතින් මෙන්න මේ දෙක අතර හටනක් අරගලයක් තමයි සාමාන්‍ය මේ ප්‍රතිපදාවක් කියන්නේ. කෝ කාට වුණත් එක්තරා විදියක අර නිකන් ඉලක්කෙට යනවා වගේ එක දිගට මේක හොඳ දිහාවටම යන්න අමාරු වෙයි. ගොඩක් වෙලාවට අනිත් පැත්තට අඳුරු දිහාවට අපිව නොදැනීම ඇදිලා යනවා. ඒ විදිහේ ඇදගෙන යාමක් සිද්ධ වෙනවා. අන්න වැඩි වැඩියෙන් සංසාරයක් ගෙතෙනවා. වැඩි වැඩියෙන් පැවැත්මක් මතුවලා එනවා. නමුත් අන්න ටිකෙන් ටික උත්සාහයෙන් භාවනාවක් වගේ කරන කෙනෙක් නැවත නැවත මේ වර්ධින පැටලෙන තැන් දැනගනිමින් මේ අඳුර දිහාවට ඇදිලා යන ක්‍රියාවලියට මිඩ නොදෙමින් ටිකෙන් ටික ආලෝකයේ දිහාවට ටිකෙන් ටික නිවීමක් දිහාවට ගමන් කරන්නත් උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙපැත්තට ඇදීමක් පිළිබඳ කතාවක්. ඉතින් ඔය පිළිබඳ යම් කිසි විදිහක පාඨයක් සඳහන් වෙනවා. මේක එක්තරා විදිහක නිකම් බයිබල් පාඨයක්ද දන්නෙත් නැහැ. එහා සම්බන්ධයකද දන්නෙත් නැහැ. කෙසේ නමුත් සඳහන් වෙන්නේ මොකද්ද මෙන්න මේ කී අදහසට සමාන අදහසක් තමයි එතනත් තියෙන්නේ. කියනවා the sinful and blinkered are forced to live forever. මේ විදිහට අන්න පාපී ස්වභාවයක් ඇති අන්ධ කට්ටිය අඳුර රජ කරපු කට්ටිය අන්න are forced to live forever. මේ පිරිසට සදාකාලිකව ජීවත් වෙන්න බලකිරීමක් කරනවා. අන්න පැවැත්ම දිහාවට සංසාරේ දිහාවට වැඩි වැඩියෙන් ඉන්ධන ලැබෙනවා බල කැවෙනවා. අනිත් පැතර කියනවා while righteous and awakened are privileged to be able to die. අන්න මේ විදිහට තමුන් තුල පාපී ස්වභාවය අඩු කරගත්ත ඒ වගේම අර විදිහේ එලියක් ඇහැක් වර්ධනය කරගත්ත ඒ විදිහේ කෙනෙක් ඒ විදිහේ පිරිසක් අන්න මැරෙන්න පින් ඇත්තෝ. එහෙම නැත්නම් මේ පැවැත්ම වෙනුවට නැවැත්මක් අන්න ලං කරගන්න පුළුවන් හැකියාවක් ඇති පුද්ගලයෝ කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ යම් කිසි විදියක මේ පැවැත්ම කියන්නේ සංසාරේ තමයි. සද්දා බොහෝ කාලයක් ජීවත් වෙනවා කියන්නේ සංසාරේ තමයි. අනිත් පැත්තට නැවැත්ම කියන්නේ අන්න නිවනක් දිහාවට යෙදෙන ගමනක්. එක පැත්තක් අන්ධකාරයක් පාපී ස්වභාවයක් රජ කරද්දී අනිත් පැත්ත එළියක් අර විදියට සීලයක් රජ කිරීමක් සිද්ධ කරනවා. ඉතින් ඔන්න දෙපැත්ත පිළිබඳ කතාබහක් තමයි අද දවසටත් අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සඳහා අර කලින් කී ආකාරයෙන්ම ප්‍රවේශයක් අරගෙන මෙන්න මෙහෙම දෙයක් ප්‍රකාශ කරනවා. මොකද්ද කියන්නේ? මහණෙනි, මේ යම්කිසි කෙනෙක් නොයෙකුත් පුණ්‍ය කීරිය පින්කම් කරන්න පුළුවන්. නොයෙකුත් ක්‍රමවේදවලට මේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. නමුත් ඒ කරන පින් ක්‍රමවේද නැත්නම් පුණ්‍ය කීරිය වලට වැඩිය බොහෝ උසස් ක්‍රමවේදයක් බොහෝ උසස් මගපෙන්වීමක් මම සිද්ධ කරනවා කියන අදහස බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. එනේ අදහස පිළිබඳ යම්කිසි කතා බහක් සිද්ධ කරනවා. එතකොට කියන්නේ මොකක් ගැනද? මේ අන්න මේ යම් කිසි පුණ්‍ය ක්‍රියාව වෙද්ද ඒ හැම පුණ්‍ය ක්‍රියාවකටම වැඩිය මම මේ මෛත්‍රී චේතෝ විමුක්තිය අන්න ඒ ස්වභාවය මේ විදිහට අගය කිරීමක් සිද්ධ කරනවා. අර පින්කම් වලින් 16න් එකක් තරම්වත් ඒක වටින්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ චේතෝ විමුක්ති ස්වභාවය අන්න යම් කිසි විදියක මේ චන්ද්‍රයා තරු මැඩ පවත්වගෙන අහසේ බබලනවද දිලිසෙනවද මෙන්න මේ විදිහේ ස්වභාවයක් බව මේ විදිහේ 16න් එකක්වත් නොවටින අන්න ආලෝකයක් තමයි තරු වලට තියෙන්නේ. චන්ද්‍රයා බොහොම ආකර්ෂණීය විදිහට බොහොම අලංකාර විදිහට බැබලීමක් සිද්ධ කරනවා. අන්න ඒ වගේ වෙනසක් මේ දෙක අතර තියෙනවා කියන සටහන මතක් කිරීම බුදුරජාණන් වහන්සේ අපිට ඉදිරිපත් කරනවා. අන්න ඉදිරිපත් කරපු අදහස තමයි යම් කිසි විදියක ගාථා කිහිපයක් විදිහට මේ අද දවසේ ඉදිරියෙන් තියාගත්තේ. මොකක්ද එතන කියන්නේ? යෝච මෙත්තං භාවයති අපමානං පටිස්සතෝ තනු සංයෝජනා හොන්ති පස්සතෝ උපදික්ඛයන්. අන්න යම් කිසි කෙනෙක් සිහි ඇතුව අප්‍රමාණ වූ මෛත්‍රී සිතක් වඩාද නිර්වාණය දකින්නා වූ ඔහුගේ සංයෝජන තුනී වෙත්. අන්න ඒ විදිහ අදහසක් තමයි මුලින් ඉදිරිපත් කරන්න. ඊට පස්සේ කියනවා ඒකම්පිචේ පාන මදුට්ට චිත්තෝ මෙත්තායති කුසලෝ තේන හෝති සබ්බේච පානා පානේ මනසානුකම්පං පහූත මරියෝ පකරෝති පුඤ්ඤං. යම් කිසි එක්සත්වේ කෙරෙහි ද දූෂිත නොවූ සිත්තැත්තේ මෛත්‍රී කෙරේද සියලු සතුන්ට හිතානුකම්පී ඔහු බොහෝ පින් කෙරෙත්. ඊළඟට කියනවා ඒ සත්ත සණ්ඩං පටවින් විජිත්වා රාජී සයෝ යජමානානු පරියගා අසමේදං පුරිසමේදං සම්මාපාසං ව්‍යාපජෙය්‍ය නිරග්ගලං. එතකොට යමෙක් මේ සත්ත සමූහයා ගැවසීගත් පොළව ජයගෙන තවුසන් වැනි දැහැමි රජවරුන්ට දන් දෙමින් හැසිරුණාද මෙන්න මේ විදිහට යාග වර්ග හතරක් සඳහන් කරන ඒ දවස්වල යම් කිසි විදියක දන්නා ප්‍රසිද්ධ නම් වෙන්නේ නැති අස්සමේදං පුරිසමේදං සම්මාපාසං ওই විදිහට විවිධ යාග පූජා වගේ දේවල් ඒ විදිහේ දේවල් කරනවද. එතකොට මේ තැනැත්තා මේ විදිහට මේ පෘථුවිය ජයගෙන මේ තවුසන් මේ ලෝකේ සත්වයන්ට දන් දෙමින් මේ විදිහට නොයෙකුත් යාග පූජා කරමින් කල් ගෙවනවා. ඊට පස්සේ කියනවා මෙත්තස්ස චිත්තං සබහවිතස්ස කලම්පිතේන අනුභවಂತಿ සෝලසින් චන්දපබා තාරගනව සබ්බේ. මෙන්න මේ මෛත්‍රී චේතෝ විමුක්තියෙන් ලබන පිණින් සොලස් කලාවෙන් එකක්වත් මේ කටයුත්තෙන් ලබන්නේ නැහැ. මේ විදියට යාග කළා මේ විදියට දන් දීලා ලබන්නේ නැහැ. හරියට නිකන් අර තරු සමූහයා අතර බබලන සඳමෙන් මේ මෛත්‍රී චේතෝ විමුක්තිය බබලනවා. යෝන හන්තින ඝාතේති න ජිනාති න ජාපයේ මෙත්තං සෝ සබ්බ භූතේසු වේරං තස්සන කේචති. යමෙක් කිසි සත්වෙක් නොවෙහෙසාද අනුන් ලවා වෙහෙසීමක් නොකරවාද යම් කිසි විදියක ඒ සත්වෝ වෙහෙසීමක් ඒ සත්වයන්ට වෙහෙස පීඩා අනුන් ලවා කරවීමක් මේ විදිය දෙයක් කරන්නේ නැද්ද මේ විදියට සියලු සත්වයන්ට මෛත්‍රී ස්වභාවය ඇතිව කටයුතු කරනවාද අන්න ඔහුට වෛරයක් නම් හට නොගනි කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ පින් කිරිය පුණ්‍යක් කිරිය විදියට මේ විවිධ කටයුතු කරන්න පුළුවන්. නමුත් ඊට වැඩිය මෙන්න මේ විමුක්ත වූ චේතෝ විමුක්ති තත්වයක් ගැන මෙතන කියන්නේ. එතකොට මේ මෛත්‍රියෙන් විමුක්ත හිතක් පැවැත්වීම අර විදිහේ පින්කම් සියල්ල පරදවා ඒක ඉක්මවා බලපවත්වනවා බබලනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඉදිරිපත් කරන්නේ. එතකොට මේ චේතෝ විමුක්ති ස්වභාවයක් පිළිබඳ යම්කිසි කතාවක් කරනවා. එතකොට මේ මෛත්‍රියෙන් විමුක්ත වූ හිතක් පිළිබඳ අදහසක් තමයි ඉදිරිපත් කරන්නේ. එතකොට මේ කියන ස්වභාවය මොන වගේද ඒක අපි කරන පුහුණුවට අදාළ වෙන්නේ පුහුණුවට ගැළපෙන්නේ මොන වගේද කියන එක අන්න පොඩ්ඩක් මතක් කරගන්න පැහැදිලි කරගන්න අපි කල්පනා කරමු. ඉතින් දැන් සාමාන්‍යයෙන් මේ කරන අදහස නැත්තම් මේ කරන ස්වභාවය නැත්තම් පුහුණුව භාවනාව ගැන කිව්වොත් අන්න මොකද්ද මෙතන මේ මෛත්‍රියෙන් විමුක්ත වෙච්ච හිතක් ගැන තමයි කියන්නේ. මේ චේතෝ විමුක්ත තත්ත්වයක් ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ මොකද්ද යම් කිසි විදියක අන්න මෛත්‍රියෙන් විමුක්ත වෙච්ච හිතක් අර ලෝකෙන් දුරස් වෙච්ච හිතක් මේ විදියට අර යම් කිසි විදියක උපේක්ඛා ස්වභාවයක් සහිත හිතක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඔය චේතෝ විමුක්ති ස්වභාවය අන්න අර මුලදී නිකන් මෛත්‍රිය පැතිරවීමක් මේ සත්වයන් අරමුණු කොට යම් කිසි විදියක පැතිරවීමක් පිළිබඳ එහෙමනේ අදහස තියෙන්නේ. එහෙම ඕලාරික විදියට පටන් අරන් දැන් ඔය කටුකුරුන් දෙවි ස්වාමීන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන විදියට අන්න නිකන් මෛත්‍රී ස්වභාවයක් වඩනවා. ඒක අර වෙන් කළා බෙදලා වෙන් කළා සත්තු අරමුණු කළා කරනවට වැඩිය අන්න සෝපත් වේවා වගේ අදහසක් තුලින් නැවත නැවත ප්‍රගුණ කිරීමක් සිද්ධ කරනවා. ඒ කරගෙන කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ, අර හිතේ තියෙන යම් කිසි ඒකාග්‍රතාවයකුත් එක්ක යම් කිසි අපි හිතමු ඔය ධ්‍යාන භාවනා විදිහට අන්න යම් කිසි පුහුණුවක් කරනකොට අන්න කාලෙත් එක්ක අර ඕලාරික ස්වභාවේ හැලිලා ගිහිල්ලා විතක්ක විචාර ස්වභාව හැලිලා ගිහිල්ලා අර පීති ස්වභාවයත් හැරිලා ගිහිල්ලා සුඛ ඒකාග්‍රතාව කියන අර චතුත්ථ ධ්‍යාන ස්වභාවයක් අන ටික ටික මතුවෙලා එනවා. එතකොට එන්නේ ඒ වගේ විමුක්ත හිතක් ගැන තමයි මේ කියන්නේ. එතකොට ඕලාරික විදියට අර මෛත්‍රී පැතිරීමක් වෙනුවට ඒකෙන් විමුක්ත වෙච්ච ඒ ප්‍රතිපදාව තුලින් විවේක වෙච්ච හිතක් ගැන තමයි මේ කියන්නේ. එතකොට එන්නේ විදිහේ හිතක් යම් කිසි කෙනෙක් වඩනවද පුහුණු කරනවද අන්න ඒ හිතට මේ විදිහේ ද්වේෂයක් මේ විදිහේ නොයෙකුත් අරමුණු ගැනීමක් සිද වෙන්නේ නැහැ. එනකොට ඒ හිත අන්න යම් කිසි විදිහක නොසැලී පවතින ස්වභාවයක් ඒ තුල තියෙනවා. අන්න ඒ වගේ ස්වභාවයක ආනිසංස තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරන්නේ. මේ විදිහට සිහි ඇතුව අප්‍රමාණ වූ මෛත්‍රී සිතක් මේ තැනැත්තා වඩනවා. ඒ වඩනකොට වඩනකොට මොකද වෙන්නේ, මේ හිතට තවදුරටත් අර යම් යම් සංයෝජන ස්වභාව අර විදිහට නොයෙකුත් කෙලෙස් ස්වභාව දරන්නේ නැහැ, අරගන්නේ නැහැ. අන්න එතකොට ඔහුගේ මේ නිවීමක් දිහාවට යන ගමනක් තියෙනවා. අර විදිහට පැවැත්මක් වෙනුවට නැවැත්මක් දිහාවට, තව තව කොකු බන්ධන වැටීමක් වෙනුවට නැවතීමක් දිහාවට, මේ විදිහේ ස්වභාවයක් දිහාවට මේ තැනැත්තාගේ හිත ටිකෙන් ටික ගමන් කරනවා, හැරෙනවා. පැවැත්ම වෙනුවට නැවැත්මක් මේ හිත තුළ මතුවෙලා එනවා, දියුණු වෙලා එනවා. ඉතින් ඔන්න ඔය චිත්ත ස්වභාවයේ වටිනකම, මේ කරන පුහුණුවේ වටිනකම පෙන්වන අවස්ථාවක් තමයි මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ හිතට අර විදිහේ විවිධ පුද්ගලයෝ කෙරෙහි ද්වේෂ සහගත තත්ත්ව, විවිධ පුද්ගලයෝ පිළිබඳ අර විදිහට අතීත මතක, අනාගත සැලසුම් වගේ විදිහට මේ නොයෙකුත් දේවල් අරගන්න ස්වභාවයක් නැහැ. ඒවා දරාගන්න ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට මේ හිත අන්න විවේකී ස්වභාවයකින් කල් ගෙවනවා. එතකොට මේ නියම මෛත්‍රී චේතෝ විමුක්තියක්, එහෙම නැත්නම් මේ මෛත්‍රියෙන් විමුක්ත වෙච්ච හිතක් කියන්නේ මොකද්ද? ඒකට අර ලෝකේ කරදර නොගෙන ඉන්න පුළුවන්. අර බාහිර පුද්ගලයෝ පිළිබඳ ද්වේෂයක්, ඒ බාහිර පුද්ගලයන්ට අර විදියට වෙහෙසීමක්, පීඩා කිරීමක්, මේ වගේ දේවල් ඒ හිතට දරන්නේ නැහැ, රඳන්නේ නැහැ කියන ස්වභාවයක් මේ තුල තියෙනවා. ඉතින් එන්නේ විදිහේ විමුක්ත හිතක් පිළිබඳ කතාවක් තමයි මේ කරන්නේ. අන්නේ විදිහේ විමුක්ත හිතක් හදනවා නම්, වඩනවා නම් අන්න ඒ වැඩිමේ ආනිසංස, ඒ ස්වභාවයේ ආනිසංස තමයි බුදුරජාණන් වහන්සේ මේ පෙන්눔 කරන්නේ. අන නැවත නැවත ප්‍රකාශ කරනවා යම් සත්වෙක්ට මේ විදිහේ වෙහෙසීමක්, අනුන් ලවා වෙහෙසවීමක් සිදු කරන්නේ නැද්ද? සියලු සත්වයන්ට අර විදිහේ අප්‍රමාණ වූ මේ විදිහේ මෛත්‍රී සිතක් වඩනවාද? මේ එක් සත්වෙක්ටවත් යම් කිසි විදිහක මේ දූෂිත වූ හිත ඇති ස්වභාවයක් මේ තැනත් ඇති කරන්නේ නැද්ද? අන්න මේ විදිහේ විවේක හිතක මෙන්න මේ පමණ ආනිසංස තියෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ ගෙනහැර දක්වන්නේ. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් භාවනාවක් වඩනකොට සිහිය ඉදිරිපත් කරගත්තාම අන්න ගොඩක් වෙලාවට අපිට කාලයක් තිස්සේ පුහුණු කරන කෙනෙක් කරන ප්‍රකාශයක් තමයි අන්න යම් යම් විදිහට නොයෙකුත් අතීත මතක වෙන්න පුළුවන් විවිධ පුද්ගලයෝ සමග ගැටුණු සිදුවීම් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල් ඉදිරිපත් වෙලා එනවා ඒ වගේ දේවල් අපේ හිතට දරා ගන්න ස්වභාවයක් අපේ හිතට රැඳෙන ස්වභාවයක් අන්න අපි අත්දකිනවා නැවත නැවත අපේ හිත ගමන් කරන්නේ අර වෙච්ච සිදුවීම ඔස්සේ කවදා අවුරුදු ගණන් මාස ගණන් ගෙවුණත් නැවත නැවත ඒකම ප්‍රකාශ කරනවා ඒක ගැනම කතා කරනවා ඒක ගැනම හින්ට් ගහනවා ඔය වගේ කොතෙකුත් දේවල් දැක ගන්න පුළුවන් මොකද හේතුව අන්න අපේ හිත අරක අර සිදුවීම ඒ ඝට්ටණය අත්හරින්න සූදානම් නැහැ ඒක අරලගෙන නැවත නැවත අන්න වෙහෙසීමකට පීඩාවකට පත් කරනවා ඉතින් මේ තැනැත්තා ඒක ඔස්සේ වෙහෙසිලා පීඩාවට පත් වෙලා නැවත නැවත වචන කියමින් නැවත නැවත නොයෙකුත් ක්‍රියා කරමින් නැවත නැවත මේ විදිහට වෙහෙසක් පීඩාවක් හදා ගන්නවා. ඒ වෙහෙස පීඩාව වෙන කාටවත් නෙමෙයි. අන තම තමුන්ටම තමයි මතුවෙලා ඉන්නේ. ඔය කරන අනතුරු, ඔය කරන කෝපයෙන්, වෛරයෙන් කරන දේවල්, ඒ දේවල් වෙන කාටවත් අනතුරක් කරනවා කියලා අපි කරාට මොකද? අපිටම තමයි මේ අනතුර මතුවෙලා ඉන්නේ. තරා විදිහක අපිම විසක් එන්නත් කරගෙන විසක් විදගෙන අන්න වටපිටාවේ කෙනෙක්ට කරදරයක් වෙයි වෙන කෙනෙක් මැරෙයි කියන වගේ අදහසකින් දරන උත්සාහයක් තමයි ඕක. ඉතින් ඒ විදිහේ ස්වභාවයක් අපි තුල තියෙනවා. ඉතින් ඒක නිසාම තමයි නැවත නැවත වෛරයක් මේ ලෝකේ මතුවලා එන්නේ. සමහර විට යුද්ධ බිය වගේ දේවල් බොහෝ ප්‍රබල විදිහට ඇවිලිලා ඇවිලිලා යනවා මේ මරනවා කියන එක එච්චර දෙයක් නෙමෙයි මේ විදියට මේ බෝම්බ දාලා විනාශ කරනවා කියන එක එච්චර දෙයක් නෙමෙයි මේ මිනිස්සු ජීවිත කියනවල දේවල් වල වටිනකමක් එහෙම ලකුවට නැහැ ඉතින් එන්නේ විදියට නැවත නැවත වටපිටාව වෙහසීමක් පීඩාවටපත් කිරීමක් අපිට දැක ගන්න පුළුවන් ඒ වගේම සත්තුන්ටත් ඒ වගේ තමයි නොයෙකුත් විදියට සත්තුන්ව වෙහෙස පීඩාවට ලක් කරමින් අනේ යම් කිසි විදියක මේ අපිට ඕන විදියට කපලා කොටලා ආහාරයට ගන්න පුළුවන් කියන අපිට ඕන විදියට ඝාතනය කළා දාන්න පුළුවන් කියන අමුතු ස්වභාවයක් තියෙනවා. ඒක විනෝදාංශයක් විදියට ඒක අර විදියට ආහාරය ප්‍රිය කරමින් කරන දෙයක් බවට පවා පත් වෙලා තියෙනවා. මේ සත්‍යයන් කෙරෙහි එහෙම මෛත්‍රී ස්වභාවයක් මේ මිනිස්සු තුල නැහැ. සමහර විට අන්න ඒගොල්ලන්ගේ වැරදි දිට්ටි නිසා වෙන්න පුළුවන්. වැරදි දිට්ටි නිසා වෙන්න පුළුවනි. අන්න යම් කිසි විදියක මේ සත්වයෝ අවශ්‍ය විදියට ඝාතනය කළා, කපලා කොටලා ආහාරයට ගන්න. එහෙම නැත්නම් මේ විදියට වෙහෙසවන්න අපිට හැකියාව තියෙනවා. ඒ සඳහා අපිට වරම් තියෙනවා වගේ කටයුතු කරනවා. තමුන්ගේ දූ දරුවෝ පවා අරගෙන ගිහිල්ලා අන්න මේ ක්‍රීඩාවල යෙදෙනවා. අමුතු අමුතු සෙල්ලම් තියෙන්නේ අන්න බලන්න පුළුවන් අන්න මේ සත්තු නම් මෙච්චර ගාණක් මරන්න පුළුවනි ක්‍රීඩාවක් විදිහට ඔන්න අපේ ලිමිට් එක අද දවසේ අපි 4 දෙනෙක් මැරුවා මෙන්න කියලා ඔන්න ගෙනහැර දක්වනවා මමයි මගේ දරුවයි ගියොත් අපිට 8 දෙනෙක් මරන්න පුළුවන් අපි දෙන්නගෙම කෝටා එක ඔන්න මැරුවා කියලා ගෙනහැරලා පෙන්නුම් කරනවා ඒකම සුද්ධ කරලා ඒකම ආහාරයට අරගෙන විනෝද වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ලෝකිකනේ අපි ඉන්නේ. අනේ ඒ ස්වභාව මොකක් සඳහාද හේතු වෙන්නේ? මේ යුද බිය පැතිරවීම මොකක් සඳහාද හේතු වෙන්නේ? මේ ආයුධ බිස්නස් වල වැඩ තමයි වැඩි හරියක්. ඔවා හොඳට ප්ලෑන් කරලා සිදු වෙන දේවල්. එතකොට මොකක් සඳහාද මේ සිද්ධ වෙන්නේ? අනේ වැඩි උන්ද ගණනක් විකුණ ගන්න පුළුවන් වැඩි පිරිසක් ඝාතනය කරොත්. වැඩි ආයුධ ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන් වැඩි පිරිසක් ඝාතනය කළොත් ඒ විදිහේ පාපී ස්වභාවයක් ඒ විදිහේ වෛරී ස්වභාවයක් වඩනවා අන්න නැවත නැවත සදාකල් ජීවත් වෙන්න පුළුවන් ශක්තියක් මේ පුද්ගලයෝ ලං කර ගන්නවා නැවත නැවත ඇති කර ගන්නවා. අර විදියට සත්තු කපල කොටලා ආහාරයට ගන්නවා. දෙවියෝ අපිට දීපු එක මේ මේ අර හරියට නිකන් එළවලු පාත්තියක් දාලා වගේ ගහකොළ හිටෝලා වගේ මේ සත්තුත් අවශ්‍ය විදියට කපල කොටලා ගන්න පුළුවන් ආකාරයෙන් හිටෝලා තියෙනවා. පතුරු අහැරලා තියෙනවා කියන අදහසින් කටයුතු කරනවා. අන්න අන්ධ ස්වභාවයකින් අර විදිය පාපී ස්වභාවයක් වර්ධනය කිරීම තුළින් මොකද වෙන්නේ, සදාකල් ජීවත් වෙන්න පුළුවන් හැකියාවක්, ඒ විදිහේ විභවයක් මේ තැනැත්තෝ පුද්ගලයෝ වර්ධනය කරනවා. නමුත් ඒ ලෝකෙම තවත් කෙනෙක් ඉන්නවා, අන්න සමහර විට මේ සත්තු කෙරෙහි හිතානුකම්පී මේ විදියට මෛත්‍රී සිතින් බලනවා. මේ සත්තුන්ටත් වේදනාව දැනෙනවා. මේ සත්තුත් මේ විදියට මේ හැඟීම් ප්‍රකාශ කරනවා. ඔය සතෙක් දිහා වුණත් පොඩ්ඩක් අවධානයෙන් බලාගෙන ඉඳියොත් ඒක හොඳට දකින්න පුළුවන්. ඒ සත්වයාටත් බිය දැනෙන හැටි, තිගැස්සෙන හැටි, වේදනාව දැනෙන හැටි, මේ විදිහේ ස්වභාවයක් ඒ සතා තුළත් තියෙනවා. අන්න එතකොට අන්න ඒ වගේ මෛත්‍රී සහගත හිතකින් කටයුතු කරනවා නම් මේ සත්වයන්ට වෙහෙස පීඩාවක් කරන්නේ නැහැ කියලා අදහස් කරනවා නම් අන්න ඒ වගේ පුද්ගලයොත් මේ ලෝකේ කොතෙකුත් ඉන්නවා. කොතෙකුත් ඉන්නවා. දැන් ඔය දෙපැත්තම අපිට දකින්න පුළුවන්. අර විදිහට විනෝද ක්‍රීඩා වශයෙන් මේ වෛරය පතුරවමින් මේ සත්තුන් ඝාතනය කරමින් කපමින් කොටමින් ඒ විදිහට ගමන් කරද්දී අනිත් පැත්තෙන් මේ සත්තුන්ගේ යහපත සලසන්න, මේ සත්තුන්ට මෛත්‍රී හිතක් වඩන්න, මේ සත්තුන්ට අනතුරක් නොකරන්න උත්සාහ ගන්න පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. නැන්න පැවැත්ම නැවැත්ම කියන දෙපැත්ත තමයි මේ තියෙන්නේ. එතකොට එකක් තුලින් පැවැත්මක් මතුවලා එද්දී අනිත් එක තුලින් නැවැත්මක් ප්‍රතිපදාවක් හදා ගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහට උත්සාහ කරන ලෝකෙක මේ භාවනාවක් ප්‍රතිපදාවක් වඩන කෙනෙක් අන තමුන් තුලින් අත්දකිනවා මේ සතුන්ට මේ විදිහේ අනතුරක් කරදරයක් කරන්න හේතු වෙන මූල ස්වභාවය. ඒ ස්වභාවය තමුන් තුල තියෙනවා. ඒ ස්වභාවය කොහොමද මේ හිත තුලින් මතුවලා එන්නේ? භාවනාවකට ගිහිල්ලා හිත විවේක වුණ ගමන් අන්න එන්නේ මොනවද? අර ප්‍රශ්න ගැටලු ටික තමයි. අතීත ඒ පුද්ගලයෝ අපිට කරපු නොයෙකුත් විපත් තමයි. ඒගොල්ලෝගේ ගැන ද්වේෂ හිත් තමයි. ඉතින් මේ වගේ දේවල් මතුවලා එනකොට මේ තැනැත්තට තේරෙනවා, මගේ හිත තාම මේවෙන් දුරස් වෙලා නැහැ. මගේ හිත තාම මේවා දරා ගන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකත් ලොකු සොයා ගැනීමක්, ඒකත් ලොකු පරීක්ෂාවක්. මේ දේවල් ටික තමයි මම ග්‍රහණය කරගෙන තියෙන්නේ. මේ දේවල් ටික තමයි මම දරාගෙන තියෙන්නේ. නැවත නැවත මේ සිහියක් පිහිටවන කෙනෙක් අන්න යම්කිසි පරීක්ෂාවක පුහුණුවක යෙදෙනවා. අන්නේ පුහුණුව තුළින් ටිකෙන් ටික මේ තැනැත්තා යම්කිසි ශක්තියක් හැකියාවක් දියුණු කරගන්නවා. මේ භාවනාවක් නැවත නැවත වැඩීම තුළින් පුහුණු කිරීම තුළින් මොකද්ද මේ හැකියාව ශක්තිය? අන්න අර දේවල් මේ හිතට දරණ ස්වභාවය, මේ හිතේ රඳන ස්වභාවය ටිකෙන් ටික දුර්වල වීමක්, ටිකෙන් ටික ක්ෂය වීමක් මේ තැනැත්තට භාවනාව තුළින් දකින්න පුළුවන්. ඔක ඇත්තටම මේ විදිහට කිව්ව හැකි. අපි කිව්වොත් දැන් ඔය ද්‍රව්‍ය ස්වභාව ඝන ද්‍රව වායු කියලා අන්න කොටස් තුනක් විදිහට පෙන්නුවොත් අන්න ඒකේ අපි දන්නවනේ ඝණයක ස්වභාවය, ඝණයක් පැහැදිලිව ග්‍රහණය කරන්න පුළුවන්, හොඳට අහුවෙනවා. ඊළඟට ද්‍රවයක් බවට පත් වුණොත් මේ දේ අන්න මොකද වෙන්නේ? ද්‍රවයත් අතට දරන්න පුළුවන්, මිරිකන්න උත්සාහ ගන්න පුළුවන්. හැබැයි අර අයිස් කැටයක් මිරිකෙන විදිහටම වතුර මිරිකන්න බෑ. වතුර ඇඟිලි අතරින් රූටලා යනවා. ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු මේ වතුර ජල වාෂ්ප වුණා කියලා. ජල වාෂ්ප වුණාම අන්න මොකද වෙන්නේ? දැන් ඉස්සර තරම්වත් ඝන ස්වභාවයක් ඒ විදිහේ දරා ගන්න පුළුවන්, ග්‍රහණය කරන්න පුළුවන් හැකියාවක් නැහැ. නමුත් තාමත් මොනවදෝ ස්වභාවයක් තියෙනවා. ස්වභාවයක් තියෙන ඔන්න ඔය විදිහේ පරිවර්තනයක් මේ තැනැත්තට දකින්න පුළුවන්. මුලදී හරිම ඝන බාලයි මේ දේ. කෑලි කපන්න පුළුවන් ගන්නට බොහොම ඝන බාල ස්වභාවයක් තියෙනවා. එතකොට අර විවිධ පුද්ගලයෝ පිළිබඳ ද්වේෂය කොහොමද වැඩ කරන්නේ? ඒ පුද්ගලයෝ කරපු ආකාරය පිළිබඳ නැවත නැවත මේ හිත දෙස් දෙන්නේ කොහොමද කියලා දකින්න පුළුවන්. අපිට එන්නේම අපි අල්ල බදාගත්ත ටික, අපි ග්‍රහණය කරගත්ත ටික. ඒක පැහැදිලි. එතකොට ඒ ප්‍රතිපදාව වඩ아가ගෙන යනකොට, සිහිය පිහිටවාගෙන යනකොට මේ විදිහේ දේවල් තමයි මට එන්නේ කියන දේ දැනගනිමින් කාලයක් තිස්සේ පුරුදු කරනකොට අන්න මොකද වෙන්නේ? අන්න ටිකෙන් ටික මේක ද්‍රවයක් වගේ ස්වභාවයකටපත් වෙනවා. අර කරන පුහුණුව තුළින් අපි කියනවා මොකද්ද ප්‍රමාණාත්මක වෙනස්කම් ගොඩක එකතුවක් ගුණාත්මක වෙනසක් බවට පත් වෙනවා. අන්න ඝණයක් විදිහට තියෙන දේ උෂ්ණත්වයේ ඉහළ යාම තුළින් යම් කිසි වෙලාවක අන්න ගුණාත්මක වෙනසක් වෙනවා. එතකොට ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනවා. ඒක හාත්පසින් වෙනස්. නමුත් අර උෂ්ණත්වයේ ඉහළ යන වෙලාවේ අපිට එහෙම ලොකු වෙනසක් දැනුනේ නැහැ. ඊට පස්සේ අර ද්‍රවය තව තව රත් කරගෙන යනකොට අන්න උෂ්ණත්වයේ ඉහළ යනවා. ප්‍රමාණාත්මක වෙනස්කම් සිද්ධ වෙනවා. එතකොට එහෙම ලොකු වෙනසක් අපිට දැනෙන්නේ නැහැ. නමුත් ඔන්න යම් කිසි වෙලාවක වායුවක් බවට පරිවර්තනය වුණාද මහා අහස පොළොව වගේ වෙනසක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහේ වෙනසක් තමයි අපි තුලත් ක්‍රමානුකූලව සිද්ධ වෙන්නේ. කරන්න තියෙන එකම දේ මේ සිහිය පිහිටවා ගැනීමක් සිද්ධ කරනවා. සිද්ධ කරනකොට කරනකොට අපිට දකින්න පුළුවන් මේ වැය ඝන බාල ස්වභාවය දුරු වෙලා යනවා කියලා. මේ ග්‍රහණය කරන්න පුළුවන් හැකියාව දුරු වෙනවා කියලා. ඝණයක් ද්‍රවයක් බවට පත් වෙනවා. ද්‍රවයක් වායුවක් බවට පත් වෙනවා. වායුවක් වුණත් තාම මොනවදෝ තියෙනවා. මොනවදෝ ස්වභාවයක් තියෙනවා. නමුත් අච්චර ග්‍රහණයක්, අච්චර වෙහෙස පීඩා ගැනීමක් ඒ තුල නැහැ කියලා තම තමුන්ට දකින්න පුළුවනි. අන්නේ වෙනස තමයි වෙන්නේ මේ ප්‍රතිපදාවක් තුලින්. එතකොට කෙනෙක්ට සමාව දෙනවා කියන එක අපි හිතලා කරනවටත් වැඩිය ඉබේ සිද්ධ වීමක් තමයි සිද්ධ වෙන්නේ. දැන් ඔය කෙනෙක් එක කතා කරනකොට සමහර විට දකින්න පුළුවන් මේ තැනැත්තා මේ සිදුවීමක් අල්ලගෙන නැවත නැවත වෙහෙස පීඩාවටපත් වෙනවා. ඒ සිදුවීම එයා අතහරින්න කැමති නෑ. ඒ සිදුවීමම කතා කරනවා මොන දේ කතා කරත්. කොහෙන් කැරකිලාවත් අර මැක්කගේ කතාව වගේ එතෙන්ටම ඇවිල්ලා නතර වෙනවා. මොන දේ කිව්වත් අර දේ පිළිබඳ හින්ට් එකක් ඒ ප්‍රකාශය තුළ ගැබ් වෙලා තියෙනවා. මොකද්ද මේ අදහස? අන්න තාම මේ හිත මේ දේ හොඳට ග්‍රහණය කරනවා, ඝන බාල විදියට දරනවා. ඉතින් එතකොට මතු පිටින් කොච්චර මෛත්‍රිය පැතුලුවත් වැඩක් නැහැ. වැඩක් නැහැ මෙත් සිතින් කියලා කිව්වට වැඩක් නැහැ. මොකද හේතුව මෙත් සිත යට තියෙන්නේ ද්වේෂය. අන්න මේ හිතට මේ දේ දරනවා. මේක හොඳට ග්‍රහණය කරනවා. අර අර සත්තුන්ගේ පහුරු තියෙන්නේ. පහුරු වලින් ඇල්ලුවාම ඔය බලලෙග්ගේ වගේ පහුරකින් ඇල්ලුවාම අමුතු ග්‍රහණයක් නේ තුල තියෙන්නේ. අන්න ඒ වගේ ග්‍රහණයක් මේ හිත තුල තියෙනවා. එතකොට අන්න ඒකටම නැවත නැවත හිත ඇදිලා යන ස්වභාවයක් මේ තැනත තුල තියෙනවා. ඉතින් අපිට මොකද්ද කරන්න පුළුවන්? නැවත නැවත අන්න සිහිය පිහිටවා ගැනීමක් වගේ ප්‍රතිපදාවක් වඩන්න පුළුවනි. දරාගෙන ඉන්න පුළුවන්. මේ වෙහෙස පීඩාව එන්නෙම මේකට මගේ තියෙන ග්‍රහණය නිසා. ඒ වෙහෙස පීඩාව දරාගෙන සිහිය පිහිටවාගෙන කාලයක් තිස්සේ කරගෙන යනකොට මේ තැනැත්තට තේරෙනවා අන්න මගේ හිත තුළ මේ විදිහේ තියුණ ග්‍රහණය ටිකක් දුර්වල වෙලා තියෙනවා. අන්න ඝණයක් විදිහට තියුණ දේ ද්‍රවයක් බවට පත් වුණා. ද්‍රවයක් බවට පත් වුණ දේ වායුවක් බවට පත් වුණා. තාමත් මොනවදෝ තියෙනවා. තාමත් අර අපි කියන්නේ ෆීල්ඩ් ඔෆ් අවේයර්නස්, එහෙම නැත්නම් මේ අවධානය තුල අර දේවල් අන්න මතුවෙලා එනවා. නැවත නැවත පොඩි පොඩි මතක විදියට, හිතවිලි කෑල විදියට මේ දේවල් මතුවෙලා එනවා. නමුත් ඒව අර කී විදියේ ඝන බාල ස්වභාවයක්, කෑලි කපන්න පුළුවන් වගේ ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට ද්‍රව ස්වභාවයක්, වායු ස්වභාවයක් වගේ යම් කිසි සැහැල්ලු අච්චර ඝන බාල නැති ස්වභාවයක් මේ තුල තියෙනවා. අන්න එහෙම තියෙනකොට මේ තැනත් අත්දකින්නවා ඔන්න මගේ හිත මේ සුළු සුළු වෙහෙසක් තාමත් අර ගන්නවා. නමුත් ඉස්සර තරම් ග්‍රහණයක්, ඉස්සර තරම් පීඩා ගැනීමක් මගේ හිත තුල නැහැ කියන දේ මේ තැනත්තට දැක ගන්න පුළුවන්. ඒක පැහැදිලිව මේ කෙනා අත්දකින්නවා. අන්න ඒ වෙනස තමයි මේ කියන්නේ මේ හිත තුල සිද්ධ වෙන. එතකොට ක්‍රමානුකූලව කාලයක් තිස්සේ පුහුණු කරන කෙනෙක්ට දකින්න පුළුවනි, මගේ හිත මේ දේවල් දරන්නේ නැහැ, ගන්නෙ නැහැ. අන්න එහෙම දරන්නේ නැත්නම් ගන්නෙ නැත්නම් අන්න කෙනෙක්ට සමාව දෙන එක හරිම ලේසි. දෙයක් අමතක කරන එක හරිම ලේසි. මොකද හේතුව අර හිතට අර විදිහේ ග්‍රහණයක් වෙන්නේ නැහැ. එතකොට කියන මෙච්චර ඉක්මනට සමාව දෙන්න පුළුවන්ද? ඔච්චර ඉක්මනට අමතක කරන්න පුළුවන්ද? නිකන් බොරුවට වගේද මේ කරන්නේ කියලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන්. මොකද හේතුව අර ෂණිකව ආයක ගණ ගානන්නේ ඕට අන්ඩර් ද බ්‍රිජ් කියලා අමතක කළා දානවා. එතකොට ඕට අන්ඩර් ද බ්‍රිජ් කිව්වා මෙහෙම එකපාරට වෙන්න පුළුවන්ද කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවනි. අන්න අර විදිහේ ප්‍රබල ග්‍රහණයක් නැත්තම් අන්න මොකද වෙන්නේ? මේ දේවල් නම් තියෙනවා තමා, මොනවදෝ තියෙනවා තමයි. නමුත් අර කෑලි කපන්න පුළුවන් ස්වභාවයක්, අර විදියට දෝතට අරගන්න පුළුවන් ස්වභාවයක් නැහැ. ඒ වෙනුවට අන්න වායුවක් වගේ මොකද්දෝ ස්වභාවයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ හිතට මේ දේවල් නොදරන හිතක් හදාගන්න පුළුවන් නම්, නොදරන ස්වභාවයක් හදාගන්න පුළුවන් නම්, අන්න ඒක තමයි මේ කී නැවැත්ම දිහාවට යන ගමන. එතකොට මේ හිත එයා විවේකීව මේ අරමුණු වල වෙහෙසක් ගන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාවක් ඒ හිතට තියෙනවා. අන්න මේ විමුක්ත ස්වභාවයක් මේ හිත තුල තියෙනවා. ඉතින් එන්නේ කී විමුක්ත ස්වභාවය තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ, මේ මෛත්‍රියෙන් විමුක්ත වෙච්ච හිතක් තියෙනවා. මේ හිත අර කී ද්වේෂ අරමුණු, අර කී වෛරී අරමුණු ගන්නෙ නැහැ, රඳන්නේ නැහැ. අන්න ඒ විදිහේ නොරඳන හිතක් තියෙනවා නම් අන්න ඒක බොහෝ පිං රැස් කරන ස්වභාවයක්, තමුන්ට බොහෝ යහපත පිණිස පිහිටන ස්වභාවයක්. අන්න ඒ විදිහේ ස්වභාවයක මේ හිත රඳන්න පුළුවන්. මේ අරමුණු වලින් සැලෙන්නේ නැති හිතක්, මේ අරමුණු නැතුව විවේක වෙන හිතක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ විවේක වෙන හිත අපිට එච්චරම දුරයි කියලා හිතන්න එපා. අපිත් මේ හිත යම් යම් පමණට සුළු සුළු වේලාවකට අත්දකිනවා. ওই භාවනාවක කරනකොට කෙනෙක් කියනවා, අන්න මම කරාට මොකද, ඉන්දියාට මොකද, මට එහෙම දෙයක් කියන්න තරම් විස්තරයක් නැහැ. මගේ හිත මේ විදිහේ දරාගත්ත දේවල් ටිකක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. මතකෙට ගියා කියන්නේම, දරාගත්තා කියන්නේම අන්න අර කී විදිහේ විමුක්ත නැති ස්වභාවයක්. විමුක්ත නැති ස්වභාවයක්. සාමාන්‍ය ඔය රචනයක් වුණත් ලියනකොට රචනෙට යන්නේ මතකෙට ගියපු ටිකනේ. අලුත් කෙනෙක්ට අපි කියනවා හොඳට රචන ලියන්න කියලා, නැවත නැවත විමසලා බලන්න කියලාත් කියනවා. නමුත් අන්න මේ ප්‍රතිපදා වැටෙනකොට මෙයාට දැක ගන්න පුළුවන් අන්න මතකෙට යන්නේ නැහැ. මතකෙට නොයන්න හේතුවම තමයි හොඳට අවදිව ඉඳියා, නමුත් ඒ හිතට ඒ දේ දරාගත්තේ නැහැ. සද්ද ඇහුණා, ඒ දේ දරාගත්තේ නැහැ. වටපිටාවේ කෙනෙක් ඇවිදගෙන ගියා, ඒ දේ දරාගත්තේ නැහැ. අන්න එතකොට නැකිట్లా මෙහෙම සද්දයක් මට ඇහුණා, මේ වටපිටාවේ මොකාද මේ ඇවිදින්නේ කියලා අදහසක් මට ආවා කියලා කියන්න දෙයක් ඒ දැනට ඉතුරු වෙන්නේ නැහැ. අන්න විමුක්ත වුණ සිතක් ගැන තමයි මේ කියන්නේ. ඒ විදිහේ විමුක්ත ස්වභාවයක් අපි සමහරණියෙන් ෂණ මාත්‍රව අත්දකින්න වෙන්න පුළුවනි. භාවනාවක සමහර විට විනාඩි 5 10 සක්මනක විනාඩි කිහිපයක් මේ විදිහේ අත්දකින්න. මේ විදිහට හිතට මේ දේවල් දරන්නේ නැහැ, මේ අරමුණු වලින් මේ හිත සැලෙන්නේ නැහැ. එයා තනිව විවේකීව ඉන්නවා. නැතත් මාත් එක්ක මට තනි වෙලා ඉන්න පුළුවන්. ඒ හැකියාව මේ කියනන්න මෛත්‍රියේ තියෙන උපරිම හැකියාව, මේ ලෝකයට පැතිරීම කොහොමද කෙසේ වෙතත් මේ මාත් එක්ක මට විවේක වෙලා ඉන්න පුළුවන්. මට මා කෙරෙහි ද්වේෂයක් නැහැ. මේ හිත තුල මේ විදිහේ වෙහෙස පීඩාවක් නැහැ. ඒ වෙනුවට මාත් එක්ක මම තනි වෙලා, මාත් එක්ක මම විවේක වෙලා කල් ගත කරනවා. අන්න ඒ විමුක්ත හිත අන්න නිවනට නිවීමක් දිහාවට, නැවැත්මක් දිහාවට හරි ළඟයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි නැවත නැවත පැවැත්මක් ඇති කරගන්නවා. අර විදියට නොයෙකුත් දේවල් පිටිපස්සේ හඹාගෙන යනවා, දේවල් පසුපස්සේ යනවා. අන්න මේ විදිහේ දෙයක් අපිට දකින්න පුළුවන්. ඉතින් කාලයක් තිස්සේ මේක පුරුදු කරන කෙනෙක්ට අන්න ටිකෙන් ටික ඒ ශක්තිය, ටිකෙන් ටික ඒ හැකියාව තමුන් තුළ දරා ගන්න පුළුවනි. ඉතින් නැවත නැවත පුහුණු කරන, නැවත නැවත පුරුදු කරන කෙනෙක්ට අන්න තමුන් තුළ මේ විදිහ පරිවර්තනයක් වෙනවා. සාමාන්‍ය වෙහෙස පීඩාවට ආපු වෙලාවට තමයි ඒක දකින්න පුළුවනි. මේ විදිහට ප්‍රශ්නයක් ආපු වෙලාවට කොහොමද මම දඟලන දැඟලිල්ල, මේ විදිහට අසනීපයක් ආපු වෙලාවට මොනවද මගේ අවධානයට එන්නේ, ඒව අමුතු අත්දැකීම්. අමුතු අත්දැකීම් අන්න අල්ල බදාගත්ත ටික තමයි එන්නේ වෙලාවට. අසනීපයක් ආපු වෙලාවට බලන්න අපේ හිතේ ස්වභාවය. අසනීපයක් ආපු වෙලාවට අපේ හිත නොදැනීම මොකකද ගමන් කරන්නේ කියලා බලන්න. අර නිකන් හිතවිලි ඔස්සේ ගමන් කරනවානේ, එක දිගට ඒ ලූප් වල යනවානේ, අර නෙවර් එන්ඩින් ලූප්ස් වගේ එකම හිතවිලි දාමේ ඔස්සේ යනවා. මොන හිතවිලි ඔස්සේද යන්නේ කියලා ගත්තොත් අන්න බලාගන්න පුළුවනි, අල්ල බදාගත්ත ටික තමයි ඔය ඉදිරිපත් වෙන්නේ. ඉතින් මරණ මොහොතකත් ඔය ටික තමයි ඉදිරිපත් වෙන්නේ. අන්න ඒක අමුතු ජීවිත අත්දැකීමක්. මේ පුහුණුව තුළින් ටිකෙන් ටික අසනීප වේලාවකදී, ප්‍රශ්නයක් ආපු වේලාවකදී, වෙහෙස පීඩාවක් ආපු වේලාවකදී මේ කොහොමද මේ හිතේ ස්වභාවය කියලා ටික ටික අපි අඳුන ගන්නවා. මොනවා ඔස්සේද මේ හිත ගමන් කරන්නේ කියලා ටික ටික අපි අඳුන ගන්නවා. අන්න මාත් එක්ක මම තනි වුණාම ඒ තනිවීමට එරෙහි වෙන්නේ, හරස් වෙන්නේ මොනවද කියලා ටික ටික අපි අඳුන ගන්නවා. ඉතින් පහුගිය දවසක එක්කෙනෙක් මැරෙන්න ගිහිල්ලා, මැරෙන්නම ගිහිල්ලා නෙමෙයි ඉතින්, ඉතින් ඒ වගේ මැරෙන්න වගේ ගිහිල්ලා කියනවා, මොකද්ද මේ මරණය කියන එක ලේසි නැති බව මට තේරුණා. මම මේ සතිමත් භාවය පිළිබඳ ඇක්ටිවිටීස් දහස් ගණනක් දැනගෙන ඉඳියත් ඒ එකක්වත් ක්‍රියාත්මක කරන්න බැරි බවත් මට තේරුණා. අත්හැරියා කියලා හිතාගෙන ඉඳපු කිසිවක් අත්හැර නැති බවත් මට තේරුණා. අන්න නියම අත්දැකීම්, අන්න කරන පුහුණුව, ඕක තමයි නියම පුහුණුව, වෙනමකුත් නෑ. අන්න බලන්න අපි මේ කියපු කතන්දර කොහොමද රෙද්ද පල්ලෙන් වැහෙනකොට තත්වේ. කියන්නේ නම් සතිමත් බව පිළිබඳ තමයි. අසනීපයක් වෙලාම බලන්න ඕනේ. මටත් පහු කාලෙක කවද කොයි කාලෙද මන් දන්නේ, අසනීපයක් වෙලා මං කල්පනා කරනවා දැන් මේ වෙච්ච අසනීප හැටියට, මේ ඇවිල්ලා තියෙන ස්වභාවය හැටියට දැන් අර කිව්ව කතන්දර මුකුත් නෑනේ. ඒ වෙනුවට අරකෙම වැටිලා නිකන් ඒකම වෙහෙසක් හදාගෙන ඒකෙම කැරකි කැරකි මේ හිත ඉන්නවා. බෙහුස්ම බලන්න, අරක බලන්න, මේක බලන්න, ඔය කියන ඇක්ටිවිටීස් ඒ වෙලාවට හරියන්නේ නැහැ. ඒ වෙනුවට බලන්න පුළුවනි මේ අසනීපෙ ඔස්සේම මේ වෙහෙස දෙදී ගමන් කරන ආකාරය. මේ අත්හැරියා කියලා හිතාගෙන ඉඳපු දේවල්, ඒවනම් මම නෑ, ඒව අත්හැරලා තියෙන්නේ කියලා, ඒවනම් එච්චර වෙහෙසක් නෑ කියපු දේවල් කොහොමද සර්පය වගේ ඇවිල්ලා නැවත නැවත පහර දෙන්නේ කියලා දකින්න පුළුවන්. ඔය නිකන් මේ අර මැරිලා යනවා, මෙහෙම මැරෙනවා, මේ විදියට සිහිය පිහිටවාගෙන මැරෙනවා, අර නිකන් අර ටයිටැනික් ෆිල්ම් එකේ අර නළලට තොත්තුවක් දීලා වතුර යටට යවන්නේ, ඒ වගේ මැරෙනවා කියලා හිතාගෙන ඉඳiate එහෙම සුන්දර අවසානයක් නෙමෙයි ඔකේ තියෙන්නේ. ඒ වෙනුවට අඬලා වැළපිලා රීගන ගාගන ඔහොම තමයි මරණය එන්නේ. එතකොට ඒ වෙලාවට ওই කතන්දර මුකුත් හරියන්නේ නැහැ. ওই කෙරුවාවල් මුකුත් හරියන්නේ නැහැ. ඒ වෙලාවට කලින් වඩපු හිතක් තියුණොත් අන්න ඒක තමයි ක්‍රමවේදී. අරන්න මරණය එන්න කලින් අර ශරීර සෞඛ්‍ය හොඳට තියෙන වෙලාවේදී ඇඟ දුරල එන්න කලින් මේ විදිහේ හිතක් වඩලා තියුණොත් අන්න මරණ මොහොතෙත් ඒ හිත තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වගේ කෙනෙක්ට අන්න මේ අපි අද දවසේ කතාව පටන් ගත්ත විදිහට මැරෙන්න පින් ඇති, ඇත්තට මැරෙන්න පින් ඇති කෙනෙක්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අන්න මරණ මොහොතේ මොකක් හරි එකක් අල්ල ගන්නවා. අල්ලගෙන ඒක ඔස්සේ අලුත් පැවැත්මක් ගෙතිලා එනවා. බඩගින්න අල්ලගත්තොත් එක පැවැත්මක් ගෙතිලා එනවා. ද්වේෂය අල්ලගත්තොත් තව පැවැත්මක් ගෙතිලා එනවා. අර විදියට කරපු පාප කර්ම අල්ලගත්තොත් තව පැවැත්මක් ගෙතිලා එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. අන්න බඩගිනි පෙරේතෙක් විදියට පැවැත්මක් හදාගන්නත් බැරි නෑ. උනුනුන් කහගන්න ද්වේෂය රජ කරන ස්වභාවයක් පිළිබඳ පැවැත්මක් හදාගන්නත් බැරි නෑ. එහෙම නැත්තම් මුලාව රජ කරන අමුතු ලෝකෙක අතරමං වෙලා ගංජා සුරුට්ටුවක් බීගෙන වගේ ඉන්න ස්වභාවයක් ඇති පැවැත්මක් හදාගන්නත් බැරි නෑ. අන්න මොකද වෙන්නේ? බොහෝ කාලයක් ජීවත් වෙන්න බල කරනවා මේ කට්ටියට. මරණය කිව්වට එහෙම එකක් නෙමෙයි. අන්න බොහෝ කාලයක් පවතිනවා. සංසාරයක් ගෙතෙනවා. අනිත් පැත්තෙන් අර විදිහේ විවේක හිතක් තියෙනවා නම් අන්නේ තැනැත්තා මැරෙන්න පින් ඇත්තෙක්. මේ ගමන අවසන් කරන්න, කෙලවර කරන්න පින් ඇත්තෙක්. අන්නේ විදිහේ පින් ඇති ස්වභාවයක් අපිට වර්ධනය කරගන්න කියන ආරාධනාව තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. මරණ මොහොතට ගිහිල්ලා මේක කරන්න නම් බලාගෙන ඉන්න එපා. මොකද යථාර්ථය ඊට වැඩිය බොහෝම කටුකයි. ඒක ඉතින් ආපු වෙලාවට, අසනීපයක් ආපු වෙලාවට, ඔය මරණය වගේ පොඩ්ඩක් සතියකට දෙකකට හරි ආපු වෙලාවට දැක ගන්න පුළුවන් කොහොමද මේ හිතේ ස්වභාවය. අර කියපු කතන්දර කොහොමද ඇත්තට ක්‍රියාවත් වෙන්නේ, කියපු බණේ කොහොමද මම ක්‍රියාවත් කරවන්නේ කියලා දැක ගන්න පුළුවනි. අන්න ඒ ස්වභාවය අපි දකිනවා නම් අන්න කලින්ම පුහුණු කරලා තිබුණොත් යහපත්. කලින්ම මේ විදියට හිතක්, විමුක්ත හිතක් වඩාගෙන තිබුණොත් යහපත්. මොකද තාම ඔය කසකාරය විතරයි මරණේ කියන එක. එහෙම ලේසි පහසු විදියකට එන එකක් නැහැ. තව සෑහෙන අඬෝලා වද දීලා තමයි මාරයා අපිව අරගෙන යන්නේ. ඒකත් බලාපොරොත්තු වෙන විදියට නෙමෙයි අරගෙන යන්නේ. එතකොට ඒ වගේ අවිනිශ්චිත ස්වභාවයක් අපි ළඟ තියෙනවා නම් අන්න හොඳම දේ තමයි මේ පණ තියෙන වෙලාවේ, මේ වේදනාවක් නැති වෙලාවේ, මේ වෙහෙස පීඩාවක් නැති වෙලාවේ, අන්න ඒ වෙලාවේ මේ විදිහේ හිතක් ටික ටික වඩා ගන්න. අර විදිහේ ගුණාත්මක වෙනසක් මේ හිත තුළ ඇති කර ගන්න. අර ඝන බාල ස්වභාවයක් වෙනුවට ද්‍රව ස්වභාවයක් වගේ, ද්‍රවයක් වෙනුවට වායු ස්වභාවයක් වගේ මේ විදිහේ හිතක් ඇති කර ගන්න. ඒ ඇති කරගත්තොත් අර මරණ මොහොතේ ඇල්ලුවට අහුවෙන්නේ නැහැ නේ, හුලන්නේ අල්ලන්න තියෙන්නේ. ඈ වායුවක් වගේ දෙයක් ග්‍රහණය කරන්න හැදුවට, මිරිකල අල්ලන්න හැදුවට අන්න අහුවෙන්නේ නැහැ, ග්‍රහණය වෙන්නේ නැහැ. අන්න එහෙම ග්‍රහණය වෙන්නේ නැත්තම් අන්න ඇත්තටම මැරෙන්න පිං තියනවා, ඇත්තටම මේක අවසන් කරන්න පිං තියනවා කියලා අපිට කිව්ව හැකි. ඉතින් එන්නේ විදිහේ උත්සාහයක්, ඒ විදිහේ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් වර්ධනය කර ගැනීම සඳහා, ඒ වගේ විමුක්ත හිතක්, මේ විදිහට දේවල් නොගන්නා, නොදරන හිතක් වඩා ගන්න අද දවසේ මේ ධර්ම දේශනාවත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. එහෙමනම් එහෙම ධර්ම දේශනාව සිදු කළ ධම්මකුසල ස්වාමීන් වහන්සේට, උන්වහන්සේගේ සියලුම ආධ්‍යාත්මික පැතුම් ඒ ආකාරම සාක්ෂාත් වේවා යන ප්‍රාර්ථනාව ඇතුව, එහෙමනම් ස්වාමීන් වහන්සේ අපි අද දවසේ
අවසන් කරමු. හරි,
අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට.
හොඳයි.
සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ
සුඛේ හොන්තු.
සාදු සාදු. මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්තේන කතං සබ්බං පච්චයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සුඛේ හොන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු. අභිවාදන සීලිස නිච්ඡං වද්දා උපචායිනෝ චත්තාරෝ ධම්මා වදන්ති ආයුවන්නෝ සුඛං බලං ආයිරෝග්‍ය සම්පති සග්ග සම්පති මේව චතෝ නිබ්බහන සම්පති මිනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන් දයාවාසං බුද්ධ පුතන් නමාමා
සොපත්තේවා. හැම දෙනාටම තෙරුවන් සරණ.